ඉතින් ගරු මන්ත්‍රීතුමා කෝට්ටකට
ගරු නියෝජක තානායකතුමනි අද අපි මේ බලශක්ති සහ විදුල බල සහ බලශක්ති විවාදයට එළඹෙන්නේ මම හිතන්නේ අපි පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තුල මේ බලශක්තිය නිසාම මේ රටේ ඇති වුණ ආර්ථික හා සමාජීය දේශපාලන අර්බුදයකට මුහුණ දීලා මේ අර්බුදේ යම්තාක් දුරට සමනය වෙමින් පවතින කාලක තමයි අද අපි මේ විවාදයට එළඹෙන්නේ. මේ බලශක්තිය සහ විදුලි බල ගැන කතා කරන්න කලින් මට මතක් කරන්න කැමති QR කේතය ගරු අමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනල්ලා ඒ හරහා මේ රටේ තිබ බලශක්ති අර්බුදයට විශේෂයෙන්ම බෙදාහරීම ඉන්ධන බෙදාහරීම පිළිබඳ සුවිශේෂී කටයුත්තක් සිදු කරා. මම මතක් කරන්න කැමති එම QR කේතය අද ඉවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම එම ඉන්ධන සැපයුම යථාපරිදි යථා තත්ත්වයට පත් කරලා QR කේතය ඉවත් කරලා තියෙනවා. මම මතක් කරන්න කැමති මෙම QR කේතය මගින් එම QR කේතය හඳුන්වා දීමේදී විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වුණා. මේ රටේ තාක්ෂණය මේ සඳහා සූදානම් නැති බව ප්‍රකාශ කරා. ඒත් එක්කම විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරමින් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සාහ කරා. නමුත් ගරු අමාත්‍යතුමාත් විසින් එම QR කෝතය හඳුන්වා දීම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරලා එම කටයුත්ත එම මෙහෙයුම සම්පූර්ණ කරලා යළිත් QR කේතය ඉවත් කරගන්න කටයුතු කරා. යදා තත්වයට සැපයුම පත් කරන්න කටයුතු කරා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් ලංකාවට ලංකාවේ වෙනත් කාර්ය සඳහාත් එම QR කේතය සහ ඩිජිටල් තාක්ෂණය ඉදිරියේදී මම හිතන්නේ පාවිච්චි කරනවා නම් මේ ඉතාම හොඳ නියමු උදාහරණයක් වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ විදුලි බල සහ බලශක්තිය පිළිබඳ කතා කරද්දී මම දැක්කා අපිට මීට කලින් කතා කරපු ගරු මන්ත්‍රීවරුන් විරුද්ධ පක්ෂයේ ඔවුන් අර විශාල පින්තූරේ බිග් පික්චර් එක දිහා බලන්නේ නැතුව චෙරි පිකින් කරන එක තමයි කරේ. සමහරු කතා කරා ඒ බලශක්තියේ පහුගිය කාලේ ලාභ ලැබුවා කියලා. ඇත්තටම ඔවුන් අවබෝධ කරගන්න ඕනේ අපි මේ අධික ලෙස පාඩු ලැබපු ආයතන තමයි මේ ලාභ ලැබීමට පත් කරන්නේ. පහුගිය මාස කීපය ඇතුළත මාස 9 ඇතුළත ලැබපු ලාභයක් පෙන්නලා ඔවුන් සමස්ත ගොඩනැගීමේ ක්‍රියාදාමයේම මම හිතන්නේ හැල්වට ලක් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි අවබෝධ කරගත යුතුයි අපි මේ විදුලි බලය විශේෂයෙන්ම විදුලි බලය සම්බන්ධ ගැටලුව නිසි අවබෝධයක් ලබා ගත යුතුයි. මම විශ්වාස කරනවා අපි ප්‍රශ්නයක ඒ ප්‍රශ්නේ හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ අපිට හරියට ලියා ගන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම අපි ඒ ප්‍රශ්නේ භාගයක් විසඳගන්න 50%ක් විසඳගන්න හැකියාව අපිට තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා පෞගිය කාලේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේ විදුලි බිල පිළිමත විදුලි බිල විශාල ලෙස ඉහළ ගියා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. අදියර දෙකක් ඇතුළත විදුලි බිල විශාල ලෙස ඉහළ ගිලා තියෙනවා. එම ඉහළ ගිය විදුලි බිල නිසාම අද කර්මාන්ත සහ ජනතාවගේ ජීවන වියදමට යම්තාක් දුරකට ඒක දැනෙනවා තියෙනවා. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මේ අපි ගෙවන විදුලි බිල තමයි අපේ ජනන පිරිවැය. එහෙම නැත්නම් ජනනයට යන ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය තමයි මේ ඍජුව හෝ වක්‍රව මේ පාර්භෝගිකය වෙත ලැබෙන්නේ. අපි දැන් බිලට් එකතු කරලා තිබත් මීට කලින් වක්‍රව වෙනත් වදු ක්‍රමවලින් වෙනත් ආකාරවලින් රජය විසින් මෙම මුදල දරාගෙන තියෙනවා. මෙම ඔබ හොඳට මේක අධීක්ෂණය කරොත් අධ්‍යයනය කරොත් 2023 වර්ෂයේදී අපි රටේ සමස්ත විදුලි උත්පාදනයේ අගෝස්තු මාසයේ වෙද්දී 61% අපි ඩොලර් මත යැපෙන විභවයන් හරහා තමයි ලබාගෙන තියෙන. විශේෂයෙන්ම තාප විදුලියෙන් 21%ක් ඒත් එක්කම ගල්ලඟුරු වලින් 35%ක් අපි පාවිච්චි කරලා තියෙනවා 2023 වර්ෂයේ. ඉතින් 61%ක්ම ඩොලර් මත යැපෙන ප්‍රබවලින් අපි ලබා ගන්නකොට අපි ඒ ඩොලරේ අගේ ඉහළ ගිය ඒ අගය ජනතාවට හෝ වෙන ක්‍රමයකින් අපි ලබා ගත යුතුයි. විශේෂයෙන්ම ඩොලර එක 202කට තියෙද්දී ලබා ගත්තා වගේ 324ට තියෙනකොට අද ඒ වගේ 100%ක් 150%ක් වැඩි වෙලා තියෙනවා ඩොලරේ මිල. ඒක නිසා අපි මේ ප්‍රශ්නේ හරියට අවබෝධ කරගෙන මේ ප්‍රශ්නෙට විසඳුම් සැපය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අද ගරු අමාත්‍යතුමා ප්‍රමුඛ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාලා රජය මේ පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර එකින් එකට ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම ඛනිජ තෙල් විදුලි ඒකකයක නිෂ්පාදනයේ වියදම සඳහා අවය කරන ඛනිජ තෙල් වියදම ගැන දැඩි අවධානයක් යොමු කරලා ඒ සඳහා විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රබව අඳුනා ගැනීම සිටිනවා. විශේෂයෙන්ම අපි විදුලි ඒකකයක නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට පාරිභෝගිකයට අඩු මිලට විදුලිය ලබා දෙන්න පුළුවන්. අපි දැක්කම මේ විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටිනවා ජනවාරි පළවෙනිදා බිල අඩු කරන්න, එහෙම නැත්නම් සහන ලබා දෙන්න කියලා. අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපිට දීර්ඝ කාලිනව විදුලි ඒකකයක නිෂ්පාදන වියදම යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන් වුණොත් එහෙම. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ අපේ පද්ධතියට කිසිම විදුලි බලාගාරයක් එකතු වුණ නැති කාල තිබ්බා. වසර 5ක 6ක කාලයක් තිබ්බා කිසිම විදුලි බලාගාරයක් අපේ පද්ධතියට එකතු වෙලා නැහැ. ඒත් එක්කම වැඩි වෙන විදුලි ඉල්ලීම වලට අවශ්‍ය සැපයුම ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේ පහුගිය කාලේ මන්නාරම මෙගාවොට් 100ක සුළං බලාගාරය විදුලි පද්ධතියට එකතු වෙනවා. ඒත් එක්කම ඉදිරි මාසයක් එකහමාරක් වගේ කාලයක් ගත වෙනවා මම හිතන්නේ. උමාවය මෙගාවොට් 120ක බලාගාරය පද්ධතියට එකතු වෙනවා. ඒත් එක්කම මොරගොල්ල විදුලි බලාගාරය 20-25 දී එකතු වෙන්න තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ වගේ අද ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා. විදුලි සැපයුම අඩාල වෙලා තියෙනවා. මේ අපිට ප්‍රමාණවත් විදුලි සැපයුමක් නැතුව තාප විභව වලට යන්න වෙලා තියෙනවා. අපි නියමිත කාලෙදි නියමිත බලාගාර හදාගන්න බැරි වෙන නිසා අර ඒ කාලේ තිබ්බ මෙගාවොට් 500ක සාම්පූර්ණ බලාගාරේ අපිට හදන්න පුළුවන් වුණා නම් මම හිතන්නේ පහුගිය වසරක එකහමාරක කාලය ඇතුළත අපේ රටේ තිබ්බ බලශක්තිය සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් අපිට විසඳ ගන්න තිබ්බ. සාම්පූර්ණ බලාගාරයට දැඩි ලෙස විරුද්ධ වුණා. පෙළපාලි ගියා, උසාවි ගියා, එම බලාගාරය හදන එක නවත්වුවා. අවසානයේදී අපේ රටේ ජනතාවට, සමස්ත ජනතාවටම ඒ බර අද විදුලි බිල හරහා සම ජනතාවගේම සෑම පුරවාසියෙකුම ගෙදෙට්ට ඒ එදා වුණ උද්ඝෝෂණය කරලා උසාවි ගිහිල්ලා ඒ නවත්වපු තීරණේ අයහපත් ප්‍රතිඵල අද ගෙදෙට්ටම විදුලි බිල හරහා එනවා බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම තමයි අපි කාලයත් එක්කම අපේ සම්ප්‍රේෂණ පද්ධතිය වැඩි දියුණු නැහැ. ඒ ගැන නිසි අවබෝධයක් ලබාගෙන ගෞරව අමාත්‍යතුමාලා ඒ ගැන අවශ්‍ය කටයුතු කරලා නිලධාරීන් එක්ක එකතු වෙලා අද සම්ප්‍රේෂණ පද්ධතිය යාවත් කරන්න උත්සාහ ගනිමින් සිටිනවා. ඒ සඳහා 20-25 වසර වෙන විට 220 ජාලය කිලෝමීටර් 799 සිට 1300 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒත් එක්කම 130 ජාලය කිලෝමීටර් 2361 සිට කිලෝමීටර් 3000 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මේ සම්ප්‍රේෂණ ජාලා වැඩි කරොත් තමයි අපිට අලුත් පුනර්ජනනීය විදුලි ප්‍රබව අපේ ජාලයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට තාප විදුලියට වඩා සාපේක්ෂව අඩු පුනර්ජනනීය විදුලි එකක අපේ පද්ධතියට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිය ගැන කතා කරද්දී පෞගිය කාලේ මේ සම්පූර්ණයෙන්ම මෙම වැඩසටහන අඩාල වෙලා තිබ්බා. පෙනෙන සහ නොපෙනෙන බලවේග රාශියක් විසින් පුනර්ජනනීය විදුලිය එකක අපේ පද්ධතියට එකතු වීම නතර වෙලා තිබ්බා. අනියෝජ්‍ය කතානායකතුමනි, අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුනිත් බලශක්ති අධිකාරිය පසුගිය වසරේ ගරු අමාත්‍යතුමත් එක්ක එකතුලා විශාල කාර්යභාරයක් කරා මේ නතර වෙලා තිබ්බ පුනර්ජනනීය ව්‍යාපෘති අලිත් පද්ධතියට එකතු කරන්න. මේක අර විපක්ෂ මන්ත්‍රීතුමෙක් ඉස්සලා කිව්වා වගේ මේක විශාල බාධකයක් තමයි බිඳ දැම්මේ. මේක වසර ගණනාවක් තිස්සේ සියලු දෙනා විවිධ අමාත්‍යවරුන් විවිධ නිලධාරීන් උත්සාහ කරා මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. නමුත් මේ බාධකේ බිඳින්න බැරි වුණා. නමුත් පසුගිය වසරේ ඇතුළත අපිට පුළුවන් වුණා මේ බාධකයට පහර දීලා මේ බාධකේ බිඳින්න. අන්නේ නිසාම අද යලිත් එකින් එක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යලිත් අපේ පද්ධතියට එකතු වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නත් විශාල කාර්යභාරයක් කරනවා සුනිත් බලශක්ති අධිකාරියත් එක්ක එකතු වෙලා. පසුගිය දිනවල අපි සුනිත් බලශක්ති අධිකාරියත් එක්ක එකතු වෙලා බලශක්ති හා ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාර්ය සභාව අපි රැස් වෙලා අපිට පුළුවන් වුණා පුනරින් ප්‍රදේශයේ තිබ්බ ඉඩම් ගැටලුව විසඳලා මෙගාවොට් 264ක එම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය ඉඩම් ගැටලු ටික විසඳලා දෙන්න. ඒ වගේම තමයි ඉදිරියේදී ඉතුරු බලාගාරවලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඉඩම් නිරවුල් සහ ඉඩම් අයිතිය ලබා ගැනීමේ ගැටලුව. මේ සඳහා සුනිත් බලශක්ති අධිකාරිය ඍජුව මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහවැලි සහ වැවිලි සමාගම් සතු ඉඩම් ලබා ගැනීමේදී ඔවුන්ගේ කොන්දේසිත් එක්ක එකග වීමේ යම් අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒ සඳහා නිර්දාන සහ අදාළ නිර්දාන මැදිහත් වෙලා එම කටයුතු සිදු වෙමින් පවතිනවා.
කරුවන්තුමා, තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි, පසුගිය වසරේ පුනර්ජනනීය ශ්‍රේෂ්ඨයේ සියඹලා ආණ්ඩුව ව්‍යාපෘති අපිට පද්ධතියට එකතු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න කටයුතු කරමින් යනවා. ඒ වගේම තමයි කාලයක් තිස්සේ නතරලා තිබ්බ රූෆ් ටොප් සෝලා, ඒ කියන්නේ වහල පියස මත ඉදි කරන රූෆ් ටොප් සෝලා ඉදි කරලා මේක පද්ධතියට ගන්නතෝ තිබ්බා. එම ගැටලුත් මම හිතන්නේ පහුගිය කාලේ නිරාකරණය වෙමින් ගියා. විශේෂයෙන්ම සමනල බව ෆ්ලෝටින් සෝලා එක මම හිතන්නේ මේ වෙද්දී ඕපන් ටෙන්ඩර් කරලා තියෙනවා. ඒත් එක්කම මොරගහ කන්ද බෝවතැන්න වගේ ජලාශ වලට ඉදිරියේදී මෙම ෆ්ලෝටින් සෝලා අඳුන්වා දීමට කටයුතු කරමින් තිබෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් අපි දැක්කා. විපක්ෂ නියෝජනක අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාත් ඉතාම ධනාත්මකව මේ රජයේ වැඩපිළිවෙල අපේ ආණ්ඩුවේ අපේ අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල අගය කරා. මම හිතන්නේ මේක තමයි විරුද්ධිය අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් විදිහට රජයක් විදිහට දේශපාලන ભેදයෙන් තොරව මේ අපේ බලශක්තිය එහෙම නැත්නම් බලශක්තියට අදාළ ශේෂ්ඨ ශක්තිමත් කරගත යුතුයි. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනේ අපි රටක් විදිහට ආර්ථික වශයෙන් දුර්වල වුණොත් අපි රටක් විදිහට දේශපාලන වශයෙන් දුර්වල වුණොත් රටක් විදිහට නායකත්වයක් විදිහට අපි දුර්වල වුණොත් අපි රටේ තියෙන මේ බලශක්තිය බලශක්ති සුරක්ෂිතතාවය නැති වෙනවා. ඒක අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතු කාරණයක්. මීට වසර ගණනාවකට කලින් පාස්කෘප ප්‍රහාරය නිසා අපේ රටේ ආර්ථිකයට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒත් එක්කම යම් තාක් දුරකට ආර්ථිකය තත්ත්වයට පත් වෙමින් තියෙද්දී ආපහු කොවිඩ් වසංගත නිසා වසර දෙකක කාලයක් අපේ රටේ ආර්ථිකයට දැඩි හානියක් වුණා. ඒත් එක්කම දේශපාලන අර්බුද නිසා පහුගිය වසරේ අපේ රටේ ආර්ථිකය විශාල වශයෙන් දුර්වල වුණා. ආර්ථිකය දුර්වල වෙද්දී ඊට සමගාමීව දේශපාලන අර්බුදයක් මේ රටේ ඇති වුණා. මේ දේශපාලන සහ ආර්ථික දුර්වල වීම නිසාම අද අපි අපේ බලශක්ති ප්‍රබෝධයන් සඳහා වෙනත් රටවල් වල වෙනත් ආයෝජකයන් වෙනත් ව්‍යාපාරිකයන් වෙත යන්න සිදුලා තියෙනවා. අපිට ඒ ආයෝජන නොමැතිනම් අපිට මෙතනින් එහාට රටේ බලශක්තිය ශක්තිමත් කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒ නිසාම අපේ රටේ බලශක්තියේ බලශක්ති සුරක්ෂිතතාවයේ යම් ගැටලුවක් ඉදිරියේදී ඇති වෙන්න ඉඩ
තියෙනවා.
ඉතින් අවසාන වශයෙන් මම ප්‍රකාශ කරන්නේ අපි ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් රටක් විදිහට ශක්තිමත්ව සිටියොත් පමණයි අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා දීර්ඝ කාලිනේම අපි රටක් විදිහට ශක්තිමත් වෙන්න ඕනේ නම් අපේ රටේ ආර්ථිකයේ සහ දේශපාලන ස්ථාරව තබා ගත යුතුයි කියලා මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ප්‍රවීණ සිටි ගරු මන්ත්‍රීවරු මීළඟට ගරු කංචන විජේසේකර ගරු අමාත්‍යතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද පෑශීර්ෂයේ සාකච්ඡා වෙන වෙලාවේ පළමුවෙන් මම මගේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළටත් ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධානීන්ටත් ඒ වගේම සියලුම නිලධාරී මහත්මහත්මින ස්තුතිවන්ත වෙනවා. පසුගිය වසරක කාලය විශේෂයෙන්ම ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් තුළ මේ අමාත්‍යංශයේ වගකීම ගත්ත මොහොතේ ඉඳලා ඒ සඳහා දක්වපු සහයෝගයට සහ දායකත්වයට ඒ වගේම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාටත් කැබිනට් මණ්ඩලයටත් ඒ වගේම විශේෂයෙන්ම මේ පීඩනය දරාගෙන ඉන්න අපේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ටත් විශේෂ ස්තුතියක් කරනවා. මොද මිල වැඩි කිරීමක් කියන එක අපිට පහසු දෙයක් නෙවෙයි, පහසු තීරණයක් නෙවෙයි. ඒ පීඩනය සියලුම දෙනාට බලපාන කාරණාවක්, අපි කැමැත්තෙන් ගන්න දෙයක් නෙවෙයි. නමුත් මේ රටේ ඇති වෙලා තිබුණු තත්ත්වයන් සමග ඉන්ධන මිල යාවත්කාලීන කිරීමත් ඒ වගේම විදුලි බිල යාවත්කාලීන කිරීම කියන කාරණා අපේ ආර්ථික වැඩපිළිවෙල තුල අපිට සිදු කරන්න සිදු වෙච්ච දේවල් අවුරුදු ගණනාවක් සිදු නොකරපු ප්‍රතිසංස්කරණ එකවර සිදු කරන්න සිදුවීම නිසා ඒ ඇතිවෙච්ච පීඩනය දරාගෙන සඳහා අවශ්‍ය සහය ලබා දීම පිළිබඳවත් විශේෂයෙන්ම ඒ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කරනවා. ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම අපේට පෙර කතා කරපු මන්ත්‍රීව කීප දෙනෙක් මතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පෙර මම රාජ්‍ය අමාත්‍යවරු දෙපළත් ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න ඉන්නවා. විශේෂයෙන්ම අපි මේ වෙන විට විදුලි බල මණ්ඩලයේ අපිට දෙන ප්‍රධානම ගැටලුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් දන්නවා මේ විදුලි බිල සම්බන්ධයෙන් තියෙන චෝදනාව. විශේෂයෙන්ම පහුගිය අවුරුද්දේ අපිට සිදු වුණා අගෝස්තු මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කරන්න. ඒ විදුලි බිල සංශෝධනය සිදු කරේ අවුරුදු 9කට පස්සේ 2014ට පස්සේ අවුරුදු 8කට පස්සේ තමයි අගෝස්තු මාසයේ පළවෙනි වතාවට සංශෝධනයක් සිදු කරේ. ඒ අගෝස්තු මාසයේ සංශෝධනය කරන කම් අපේ රටේ හැම අවුරුද්දකම මහා භාණ්ඩාගාරය තමයි විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මූල්‍ය පහසුකම් දුන්නේ. එතර මහා භාණ්ඩාගාරය 2014 ඉඳලා 2022 අවුරුද්ද දක්වා රුපියල් බිලියන 400කට ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා විදුලි බිලට වැය වෙච්ච මුදල් ආවරණය කර ගැනීම සඳහා. ඒ කියන්නේ ජනතාවට අඩු විදුලියට මුදලට විකුණලා තියෙනවා. ඒ විකුණපු මුදලේ පිරිවැය ආවරණය කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය තමයි මැදිහත් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 400ක පමණ මුදලක්. හැබැයි සමස්ත ලාභයේ රුපියල් බිලියන 500යි. තවද රුපියල් බිලියන 100ක වගේ මුදලක් තිබුණා. ඒක පියවලා තිබුණේ නැහැ මහා භාණ්ඩාගාරේ. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලය තෙල් ගත්තේ හැමදාමත් කණිත් තෙල් නිදිගත් සංස්ථාවෙන් ණයට. තෙල් ගත්තට ගෙවන්න සිදු කරන්නේ නැහැ. මොකද කණිත් තෙල් නිදිගත් සංස්ථාවක් රජයේ ආයතනයක් නිසා මේ ආයතන දෙකම කඩා වැටීමට බරපතල හේතුවක් බවට පත් වෙලා තිබුණා මේ ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක නොවීම කියන එක. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගාස්තු ක්‍රම ක්‍රියාත්මක වෙනකොට පසුගිය පෙබරවාරි මාසෙ ඉඳලා තමයි අපි අය ක්‍රමයේ නිරූපණය වෙන, ඒ කියන්නේ වියදම් නිරූපණය වෙන ගාස්තු ක්‍රමයක් හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ අපි යම් ස්ථාවරත්වයක් ලැබුවා. ජුලි මාසයේ තිබුණ තව සංශෝධනයක් විදුලි බල මණ්ඩල ඉල්ලීමක් කරා 3%කින් පමණක් විදුලි බිල සංශෝධනය කරන්න කියලා. නමුත් මහජන උපිතා කොමිසම මේ වෙලාවේ තීන්දුවක් ගත්තා 14%කින් විදුලි බිල අඩු කරන්න. ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වය තමයි අපිට සැප්තැම්බර් මාසෙ වෙන විට නියන් තත්ත්වයත් එක්ක අපිට අඩුම තරමේ අපිට අවශ්‍ය පෞද්ගලික බලාගාරවලින් අපිට අවශ්‍ය විදුලිය ලබා ගැනීම සඳහා ඉන්ධන ටික මිලට ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තිබුණා ලංකා කණිත් තෙල් සංස්ථාවේ. ආයේ බැංකු වලට යන්න සිද්ධ වුණා. බැංකුත් අපිට කිව්වේ තව තවත් ණය දෙන්න පුළුවන් කමක් නැහැ, ඔබට ආදායමක් නැහැ කියන එක. සා මේක වැරදියට වටහාගෙන තියෙනවා බොහෝ දෙනෙක්. මේක මේ ලාභ ලැබීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය කරපු දෙයක් කියලා. දැන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාත් එතුමාගේ කතාවේදී කිව්වනම් බිලියන 60ක පමණ අමතර ලාභයක් ඇවිල්ලා තියෙනවා විදුලි බල මණ්ඩලයට කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ගාව තියෙනවා 2023 ඔක්තෝබර් මාසේ 31 වෙනකොට මේ පසුගිය මාසේ අවසානයේ වෙන විට විදුලි බල මණ්ඩලයේ ආදායම් වියදම් සාරාංශය. මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා ඔක්තෝබර් අවසානයේ දක්වා මේ ගත වෙච්ච කාලේ තිබුණු අය ක්‍රමයන් ක්‍රියාත්මක කරපුවා, අය කරපුවා සියල්ලම ගත්තම තවමත් විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ රුපියල් බිලියන 12කට ආසන්න මුදලක අලාභකින් තමයි මේ වර්ෂයේ කටයුතු කරන්නේ. නමුත් මම පිළිගන්නවා ඔක්තෝබර් මාසේ පමණක් ලාභයක් ලැබිලා තියෙනවා. අපි මාස වශයෙන් ගත්තොත් එමේ මාස 10ේ ලාභ ලැබපු මාස තියෙනවා, අලාභ ලැබපු මාස තියෙනවා. ඒ අලාභ ප්‍රමාණය වැඩි, ලාභ ලැබපු ඒවාට වැඩිය. හැබැයි ඔක්තෝබර් මාසයේ ජල විදුලිය විශාල වශයෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා බිලියන 16ක අමතර ආදායමක් ලැබිලා තියෙනවා විදුලි බල මණ්ඩලයට. නොවැම්බර් මාසෙත් ඒ හා සමාන හෝ ඊට වැඩි මුදලක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒතර දෙසැම්බර් මාසෙත්, ජනවාරි මාසෙත්, පෙබරවාරි මාසෙත් යම් නියම් තත්ත්වයක් තියෙනවා නම් ඒක අපිට කළමනාකරණය කර ගැනීම සඳහා. නමුත් කිසියම් ආකාරයක අමතර ලාභයක් ලැබෙනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අර අමතර අලාභයක් ලැබුණම අපි මිල සංශෝධනයක් කරන්න ගියා වගේම අපි පසුබට වෙන්නේ නැහැ. අපි පළවෙනි මොහොතේම දෙසැම්බර් 31 වෙනිදා ඒ ශේෂ පත්‍ර සකස් කරාට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමක් කරනවා. එහෙනම් නැවත වතාවක් ඒ ගාස්තු සංශෝධනයක් කරලා දෙන්න පුළුවන් සහනයක් තියෙනවා නම් ඒක මහජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒක තමයි අපි ආණ්ඩුව හැටියට අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ. ගරු කතානායකතුමනි, හුඟක් දෙනෙක් අපිට චෝදනා එල්ල කරනවා අපි වියදම් කළමනාකරණය කරන්න කටයුතු කරලන්නෙත් නැහැ, බලාගාර ඉදි කරන්න අවස්ථාව දෙන්නෙත් නැහැ කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලාගාර එක දවසෙන් දෙකෙන් ඉදි කරන්න බෑ. දැන් අමාත්‍යවරයා හැටියට මට පත් වෙලා අවුරුද්දක් තිස්සේ තියෙන බලාගාර වලින් තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒතර බලාගාර ඉදි කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට එක පැත්තකින් ලොง ටර්ම් ජෙනරේෂන් ප්ලෑන් එකක් තියෙනවා විදුලි බල මණ්ඩලේ. පහුගිය කාලේ අපිට වෙලා තිබුණේ මේ ලොง ටර්ම් ජෙනරේෂන් ප්ලෑන් එකේ යෝජනා කරලා තිබිච්චේම එක්ක නැවතුණා, එක්ක කඩාකප්පල් කරා, එක්ක අහිමි කරගත්තා. දැන් අපි ගත්තොත් එහෙම සාම්පූර් බලාගාරය. ඒක යම් ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන කරාද, කඩාකප්පල් කරාද කියන එක මේ රටේ ජනතාව දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ගිහිල්ලා අධිකරණයට ගියා මෙවැනි බලාගාරයක් ඉදි කරන්න එපා සාම්පූර්වල කියලා. එහෙම ගියාට පස්සේ ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා තීන්දුවක් ගත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අපි තවදුරටත් මේක කරන්නේ නැහැ කියලා. ඒ කරන්නේ නැහැයි කියපු එකේ අලාභෙ කොච්චරද? දැන් බලාගාරේ නවත්තපු එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. බලාගාර වෙනුවෙන් මොකද්ද ගෙනාපු යෝජනාව? ඉදි කරපු අලුත් බලාගාරය. එහෙම බලාගාරයක් ඉදුණේ නැහැ. සාම්පූර් බලාගාරයේ නැතිවීමේ අලාභය අවුරුද්දට රුපියල් බිලියන 95යි. අවුරුද්දට රුපියල් බිලියන 95යි. ඒක බාර ගන්න ඕන. ඒ වෙනුවෙන් උසාවි ගිය විරෝධය දක්වපු පිරිස් මිසක් මේ ආණ්ඩු කරන පිරිස් නෙවෙයි. ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, උමාවය කවද්ද අවසන් කරන්න තිබුණේ? උමාවය අවසන් කරන්න තිබුණේ මීට අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා. හැබැයි උමාවය ප්‍රමාද වීමේ හේතුව මොකද්ද? උමාවයේ හිලක් තියනවා කිව්වා, වතුර ලීක් එකක් කිව්වා. ඒකට විරුද්ධව බණ්ඩාරවෙල ජනතාව පෙළ ගැස්සෙව්වා. එදා ඌව වෙල්ලස්සේ ජනතාව පෙළ ගැස්සෙල්ල කිව්වා මේක කරන්න එපා, මේකෙන් ලොකු අනතුරක් ඇති වෙනවා, නගරෙම යට වෙනවා, කඩාගෙන වැටෙනවා. මේකෙන් මොකක්ද අහිමි කරගත්තේ? අහිමි කරගත්තේ රුපියල් බිලියන 9 ගානේ ප්‍රමාද වීම නිසා අපිට අහිමි වෙලා තියෙනවා උමාවය ව්‍යාපෘතිය. ගරු මුලසේ මන්ත්‍රීතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා ජලවිදුලියට පහුගිය අවුරුද්ද තිබුණේ මේ අවුරුද්ද තිබුණේ රුපියල් 380යි ඒක ලබන අවුරුද්දේ රුපියල් 8ක් වෙලා තියෙනවා කියලා. ඔව් ඒක රුපියල් 8ක් වෙලා තියෙනවා. ඒ ලබන අවුරුද්දේ තමයි උමා ඔයේ සහ මොරගොල්ල කියන ජලාශ දෙකේ ණය ගෙවන්න ආරම්භ වෙන්නේ. ණය ගෙවන්න ආරම්භ වෙන ණය මුදල අපිට අය කරගන්න වෙන්නේ විදුලි බල මණ්ඩලයට ගෙවන්න වෙන්නේ. එතකොට මේ ණය මුදල ඇතුළත් කරලා තියෙනවා ජලවිදුලි බලාගාර දෙක එකතු වෙනකොට මොරගොල්ල සහ උමාවේ බලාපොරොත්තු මේ අවුරුද්දේ අවසානයේ එකතු වෙයි කියලා ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදෙත් එක්ක එකතු වෙන උනත් අපිට ලබන අවුරුද්දේ ඉඳලා අපිට ණය ගෙවන්න සිද්ධ වෙනවා මේ ව්‍යාපෘති දෙකට ගත්ත. කවුරුවත් ඒක වෙනම අපිට ගෙවන්නේ නැහැ. මහා භාණ්ඩාගාරයේ ණය වෙනමම ඉවත් කරන්නේ නැහැ. ඒක විදුලි බල මණ්ඩලය ගත්ත ණයක්. විදුලි බල මණ්ඩලයෙන් තියෙන කොටසක් තියෙනවා. ඒක ගෙවන්න වෙනවා. නිසා ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යන්න වෙනවා. හැබැයි අපි වියදම් කළමනාකරණය කරන්න අපි තව ගත යුතු පියවර තියෙනවා. අපි වියදම් අඩු කරන්න අපි කීපයක් උත්තරන් තියෙනවා පියවර කීපයක්. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ආයතනවල මේ ආයතන දෙකේම ප්‍රසාද දීමන හැම අවුරුද්දෙම ගෙව්වා. අප්‍රේල් මාසෙත් ගෙව්වා, දෙසැම්බර් මාසෙත් ගෙව්වා. මම අමාත්‍යවරයා හැටියට පත් වුණාට පස්සේ අපි පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ ගෙව්වෙත් නැහැ, දෙසැම්බර් මාසෙ ගෙව්වෙත් නැහැ, මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙ ගෙව්වෙත් නැහැ. ඒ වගේම තිබුණා ඒකාබද්ධ ගිවිසුමක්. ඒකාබද්ධ ගිවිසුමේ තියෙනවා ගරු
ඕඩර් ප්ලීස් ගරු සමම්පියම් හේරත්පන්තවම උලාසනෙන්.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමා සභාපතිතුමනි මේ අපේ මේ වියදම් කළමනාකරණය කිරීමට අපි මේ ප්‍රසාද දීමනා පමණක් නෙමෙයි අවුරුදු 3න් 3ට මේ නිලධාරින්ට සේවකයන්ට තිබුණා අවුරුදු 3න් 3ට 125ක වැටුප් පරදකයක් අපි තීන්දුවක් ගත්ත පැහැදිලි තීන්දුවක් ගත්තා හරි මන්ත්‍රීතුමියත් ප්‍රශ්න කීපයක් ලැබුවා මම ඔබතුමියකින් ඉල්ලීමක් කරනවා ඔබතුමිය නියෝජනය කරන දේශපාලන පක්ෂයේ විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සමිති ප්‍රධානියා තමයි දැන් ඇවිල්ලා සටන් පාට ගන්න 125ක වැටුප් පරදකේ ලබා දියව් කියලා. ඒක සාධාරණද? 125ක් කප්පාදු කරාම ඒකට ඇවිල්ලා විරුද්ධ වෙන එක. කළමනාකරණය කරන්න වියදම් අඩු කරනකොට ඒක අපි පියවර ගන්නකොට මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන. අපි තියෙන නාස්ති අඩු කරන්න ඕන, දූෂණේ අඩු කරන්න ඕන. ඒක තමයි අපි විදුලි බල පනතක් අලුතෙන් යෝජනා කරලා තියෙන්නේ. මේක මේ අහම්බෙන් ගෙනාවු දෙයක්. එකතරක ගැට ගහලා මේ මාසයක් දෙකක් තිස්සේ කරපු දෙයක් නෙමෙයි. පහුගිය මාස 12 මේකට අධ්‍යයනය කරලා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය, JICA මෙවැනි සංවර්ධන නියෝජිත ආයතන, මේ රටේ ඉන්න විශේෂඥයන්, මේ රටෙන් පිට ඉන්න විශේෂඥයන් මේ සියලු දෙනා එකබද්දලා තමයි මේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි බිල අඩු කිරීම සඳහා කාර්යක්ෂම කිරීම, ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා මේ පනතක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යෝජනා කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක සම්මත කරන්නත් උදව් කරයි කියලා විශ්වාස කරනවා. ජල විදුලි බලාගාර විකුණයි කියලා දැන් මෙතන අමුතු සටන් පාඩයක් අතර ගත්ත නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. මම දන්නේ නැහැ එතුමා ඒක කොහොමද ආවේ කියන එක. ජල විදුලි බලාගාර අයිතිය නැහැ ලංකා විදුලි වල මණ්ඩලයට. ලංකා විදුලි වල මණ්ඩලයට තියෙන සමනලව ජලාශ විතරයි. මහවැලි, අපේ තියෙන ලක්ෂපාන මේ සියලු ජලාශ සියල්ලම අයිතිය තියෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මෙරට තියෙන ජල කළමනාකරණ කමිටුට තමයි අයිතිය තියෙන්නේ. අපි පැහැදිලිව පනතේ යෝජිත පනතේ ඉදිරිපත් කළ තියෙනවා 100%ක් මේ ජල විදුලි බලාගාරව අයිතිය තියාගන්න කියලා. මොකද අපේ පානීය ජලයේ කෘෂිකාර්මික කටයුතු, වාරි මාර්ග කටයුතු මේ සියල්ලම කරන්නේ මේ ජලාසත් එක්ක. නිසා අපි ඒක අපි යෝජනා කරලා තියෙනවා. ඒක ඒ ආකාරයෙන් පවත්වාගෙන යන අනිසි බියක් ඇති කරගත යුතු නැහැ කියන එකත් මතක් කරනවා. ඒ වගේම නලින් බණ්ඩාර මන්තුම ඇහුවා දැන් මේ LNG බලාගාර හදන්න යෝජනා කරලා තිනවා. මම දැක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් අයවැය කතාවෙදි කියලා තිබුණා අපේ තියෙනවා දැවි තෙල් බලාගාර, අපේ තියෙනවා ඩීසල් බලාගාර, මේවා LNG කිරීම, ගෑස් කිරීම තමයි හොඳම දේ කියලා. මම එක පැත්තකින් සතුටු වෙනවා එතුමා ඒ තැනට හරි දැන් පරිවර්තනය වීම පිළිබඳව. ඒ වැඩපිළිවෙල තමයි ගෝඨාභය ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් පටන් අරගෙන LNG පරිවර්තනය කිරීම සඳහා සුබදනවි, ඒ වගේම යුගදනවි මේ බලාගාර පරිවර්තනය කිරීම, කැලණිතිස්ස බලාගාර පරිවර්තනය කිරීම වැඩපිළිවෙල ආරම්භ කරන් ආවේ. හැබැයි ආරම්භ කරන් එනකොට මොකද්ද මේ රටේ ආපු විරෝධය? නිව් ෆෝට්‍රස් එනර්ජි එක ඇවිල්ලා ගිවිසුම් ගත වෙලා මේ රටට හම්බෙච්ච හොඳම වැඩපිළිවෙල නවත්තගත්තේ කවුද? නවත්තගත්තේ විපක්ෂය. ආණ්ඩුවෙත් කොටසක් හිටියා. ආණ්ඩුව ඉඳලා දැන් විපක්ෂෙ ඉන්න කොටස. ගිල්ලා නඩු දැම්මා. ඒ ආයෝජකව එලව ගත්තා. ඒ නිසා මොකද්ද වෙච්ච ප්‍රමාදය? ඒ ප්‍රමාදයේ හින්දා දැන් අපිට බලාගාර ඉදි කරත් අපිට ගෑස් සප්ලයි එක ගන්න අවුරුද්දක් ඉන්න වෙනවා. ඒ අවුරුද්ද ඉඳීමේ කාලය වගකීම ලබා ගත යුත්තේ ඒ වෙනුවෙන් නීති කටයුතු කරපු, ඒ වෙනුවෙන් එරෙහි වෙච්ච, ඒ වෙනුවෙන් සටන් කරපු වෘත්තීය සමිතිය දේශපාලන පක්ෂත් කියන එක අපි මතක් කරන්න ඕන. ඒ කිවිසුමේ තියෙනවා LNG බලාගාර බවට පරිවර්තනය වුණාම පළවෙනි අවුරුද්ද ඩීසල් වලින් දුවන්න වෙයි කියලා. අපි දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට එක කොටසක් ඉවර වෙනවා. ලබන අවුරුද්දේ නොවැම්බර් වෙනකොට මෙගවට් 350ක් එකතු වෙනවා LNG හැටියට. අඩුම තරමේ අපි ඔබතුමාලගේ උදව් කරන්න ඉල්ලන්නේ කියන්නේ මේ අවුරුද්දේ හරි අපිට මේ LNG අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ අවශ්‍ය ඒ අපේ තියෙන මේ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඒ පහසුකම් ලබා ගැනීම සඳහා මේ යන ක්‍රමවේදයට අපිට දායකත්වය දෙන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. විශේෂයෙන්ම කරු මුලාසනේ මන්ත්‍රීතුමනි හරිනේ මන්ත්‍රීතුමේ ප්‍රශ්න කීපයක් නැගුවා. එතුමේ කිව්වා දැන් විසන්දි වෙලා තියෙනවා බොහෝ සංඛ්‍යාවක් කියලා. මම දැක මේක මාධ්‍ය හැම තැනම වාර්තා කරලා තිබුණා. අපි උත්තර දුන්නට ඒ උත්තර නෙමෙයි බාරගන්නේ සමහර මාධ්‍යවල දෛනිකව දාන්නේ සමහරලාට තමන් කැමති දේ පමණයි. මම අද විදුලි බල මණ්ඩලෙන් අදත් බැලුවා, පහුගිය දවස්වලත් බැලුවා. අපි ගන්නවා සාමාන්‍යයෙන් මාස 3ක ඇවරේජ් එක. මාස 3ක ඇවරේජ් එක ගත්තම ගරු සභාපතිතුමනි මට විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා අයතුන සංඛ්‍යාලේඛන 0 යුනිට්. ඒ කියන්නේ ඒකක කීයක්වත් පාවිච්චි කරන්නේ නැති කියලා තියෙන අපේ කනෙක්ෂන්. ඒ කියන්නේ එක්කෝ ඒක ඩිස්කනෙක්ට් කරලා එක්කෝ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මේ රටේ තියෙනවා ගෘහස්ත කාණ්ඩේ මිලියන 6ක් තියෙනවා අපේ සම්බන්ධතා. ඊළඟට තියෙනවා කර්මාන්ත. ඊළඟට තියෙනවා ආගමික සිද්ධාස්ථාන 27000ක් විතර. ඊළඟට තියෙනවා රජයේ ගොඩනැගිලි හෝටල්. මේ ඔක්කොම ගත්තම අපිට තියෙනවා මිලියන 8ක 9ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ මිලියන 9ක කණ්ඩායමේ අද වෙනකොට පහුගිය මාස 3 ඇවරේජ් එක 34000යි සම්බන්ධතා නැතුව ඉන්නේ. ඒ කියන්නේ සම්බන්ධ නැතුව ඉන්නේ කියන්නේ සම්බන්ධතාවයේ තියෙනවා එක්කෝ එයා ඩිස්කනෙක්ට් කරලා එහෙම නැත්නම් එයා පාවිච්චි කරන්නේ නැහැ. ලක්ෂ 8යි ලක්ෂ 9යි මේ අඳුරේ ඉන්නේ කියන එක මම දන්නේ කොහෙන්ද මේ වාර්තා කරගත්තේ කියලා. ඒ වගේම මේ ඩිස්කනෙක්ට් කරන එකයි රීකනෙක්ට් කරන එකයි මේ අවුරුද්දේ සිදු වෙච්ච දෙයක් නෙමෙයි. 2017 අවුරුද්දෙත් 2018 අවුරුද්දෙත් ලක්ෂ 5 මාරකට වැඩිය ඩිස්කනෙක්ට් කරලා තියෙනවා, ආයි රීකනෙක්ට් කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් පළවෙනි මාස 10 ඇතුලේ ඒහා සමාන ප්‍රමාණයක් කරලා තියෙනවා. කරලා නැති අවුරුදු දෙක තමයි 2020 21 කියන අවුරුදු දෙකෙත් කොවිඩ් වසංගතය තිබ්බ නිසා ඒ වෙලාව රජයේ ප්‍රතිපත්තියක් ගත්තා. අපි විසුලි විසන්දි කරන්නේ නැහැ, යම් ප්‍රතිලාභයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි මගේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙපළ කතා කරයි මේ පිළිබඳව දීර්ඝ වශයෙන්. විශේෂයෙන්ම අපි ඉන්ධන සම්බන්ධයෙන් අපිට තිබ්බ ලොකුම චෝදනා මොකක්ද පහුගිය කාලේ? ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා, ප්‍රමාද ගාස්තු. එකක් අපි මතක තියාගන්න ඕන, අපි මේ බාර ගන්න වෙලාවේ සැපයුම් කරුවන්ටත් ගෙවන්න මුදල් අපිට තිබුණේ ඩොලර් මිලියන 700ක් ගෙවන්න තිබුණා. බැංකුවලින් ණය අරගෙන බැංකුවලින් තව පහසුකම් දෙන්නේ නැහැ. කවුරුවත් අපිට ණයවර ලිපියක් විවෘත කරගන්න දෙන්නේ නැහැ. එවැනි පසුබිමක තමයි අපි තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ. අපි ඒ ගත්ත පියවර නිසා අපිට පැහැදිලිව කියන්න පුළුවන් සංඛ්‍යාලේඛන ටික අපේ රාජ්‍ය අමාත්‍යතුමා කියයි 2023 ජනවාරි ඉඳලා අද වෙනකන් එක ප්‍රමාද ගාස්තුවක් වෙනුවෙන් අපි 7-5ක් අපිට ප්‍රමාද ගාස්තුවක් වෙලා නැහැ. ඒ ඇති කරගත්ත ස්ථාවරතාවය නිසා, ඇති කරගත්ත ක්‍රමවේද නිසා. එතන අපි ෆෝමියුලා එකක් දීලා තියෙනවා. ඔබතුමිය ඇහුව ෆෝමියුලා එකේ කොහොමද 104 102 මේකුනේ කියලා. මේක ඉස්සෙල්ලා ෆෝමියුලා එකේ යෝජනා කරලා තිබුණේ, මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තමයි යෝජනා කළේ, ෆෝමියුලා එක සකස් කරලා තිබුණේ. ඒකේ තිබුණේ 104ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රොෆිට් කියන දෙකම එක ඇතුලේ. හැබැයි අපි මේක බැලුවට පස්සේ මේක CPC එකට විතරක් නෙමෙයි LIOC එකට අදාළ කරගන්න ඕන, ඊළඟට සිනොපෙක් එකට අදාළ කරගන්න ඕන, අනිත් සියලු දෙනාට අදාළ කරගන්න ඕන. එතකොට අපි බැලුවම සාමාන්‍යයෙන් 2%ක පමණ ප්‍රමාණයක් තමයි 2%ක පමණ ප්‍රමාණයක් තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට යන්නේ. එතන 4%ක වෙනම ලාභාංශ කොටසක් තියලා තියෙනවා. හැබැයි ලාභාංශ කොටස ඕනනම් ඒ පිරිසට අඩු කරගන්න පුළුවන්. දැන් අපි යෝජනා කරනවා CPC එකටත් ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක 2%, සහ අනෙකුත් වියදම් ටැක්සස් කවර් කරගත්තර කමක් නැහැ. අර 4% ඇතුලේ අලාභ නොබන තත්ත්වයටපත් වෙන්නේ නැතුව. ලාභ ලබන්න නෙවෙයි, අතිවිශාල ලාභ ලබන්න නෙවෙයි, නමුත් අලාභ ලබන්නේ නැතුව ඒක භාවිතා කරලිවලා අවශ්‍ය මිල සංශෝධනයන් කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම පයිප්ලයින් එකක් ගැන කතා කරා. පයිප්ලයින් එකක් ගැන යෝජනා විතරයි තියෙන්නේ, තම සාක්ෂ්‍යතා වාර්තාවක්වත් කළා නැහැ. එවැනි යෝජනා ගණනාවක් තියෙනවා. හැබැයි අපි එකක් පිළිගන්න ඕන.
ඔබතුමා තව ඇත විනාඩි 2ක් කාලය.
අපි පිළිගන්න ඕන විශේෂයෙන්ම මේ කටයුතු කිරීමේදී අපි ලෝකයේ අනිත් රටවලුත් තෙල් නල විදුලි බල සම්බන්ධතා මේ සියලු දේ කරලා තියෙනවා. අපේ රටේ විතරයි මෙන්න මේවට අපි යනකට මොකක් හරි අහිතකර විදියකට බලන්නේ. අපි හිතනවා මොකක් හරි සැකෙන් බලනවා. අපි දැන් අපේ ගත්තොත් එහෙම බංග්ලාදේශය, පකිස්තානය එහා පැත්ත ගත්තොත් එහෙම ඉන්දියාවත් එක්ක තුනම ගිහිලා තියෙනවා නියෂ්ටික නිව්ක්ලියර් එනර්ජි වලට ගිහිලා තියෙනවා. අඩු වියදමින් උත්පාදනය කරන්න පුළුවන් බලාගාර. ඒ වගේම ඉන්ටර්කනෙක්ටඩ් විදුලි සම්බන්ධතාවය. නේපාලේ, බූතානේ, බංග්ලාදේශයේ තුනම ඉන්දියාවත් එක්ක එකතුලා තියෙනවා. මුළු යුරෝපෙම එකතුලා තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ අපිට තියෙන විකල්ප වලට අපි යන්න ඕන. ඒක විතරක්ම පදනම් කරගෙන අපේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නෙමෙයි. පළවෙනි එක තමයි බලශක්ති සුරක්ෂිතතාවය. බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ගන්න ඕන හැම පියවරක්ම මේ රජය ගන්නවා. ඒක ශක්්‍යතා වාර්තා අධ්‍යයනය කරලා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. දැන් අපි අලුත් පිරිපහදුවක් මේ රටට යෝජනා කරන්න අපි අභිලාෂ කැඳෙව්වා. ඒ අභිලාෂ වෙනුවෙන් අපි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා. පසුගිය බදාදා තිබුණු කැබිනට් අනුකමිටුවෙන් ඒකට අනුමැතිය ලබා දීලා තියෙනවා. සඳුදා අපි හිතනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නාට පස්සේ දෙසැම්බර් මාසෙ වෙනකොට මේ රටේ හම්බන්තොට ඉදිකරන අලුත් නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජන අපිට ගේන්න පුළුවන් කියලා. ඩොලර් බිලියන 5ක 6ක අවම ආයෝජනයක්. ඒ ආයෝජනාවත් එහෙම අපේ රටේ රැකියා අවස්ථා බිහි වෙයි. අපනයන අවස්ථාවක්. මොකද පිරිපහදුවක් දැම්මා කියලා අපේ රටේ අවශ්‍යතාව විතරක් නෙමෙයි. අපනයන කේන්ද්‍ර කරගත්තම පෙට්‍රෝ කෙමිකල්ස්, පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් ඒව අපනයනෙන් තමයි අපිට ආදායම ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වලට අපි යන්න සිද්ධ වෙනවා කියන එක අපි ගරු මූලාසනේ සභාපතිතුමනි මතක් කරනවා. ඒ වගේම බලාගාර ඉදිකරන්න ඇයි තියෙන ප්‍රමාදය. මේකට මම දන්නවා විශාල අමාරුවක් තියෙනවා. මොකද අපේ තියෙන පනත් දුර්වලයි. සමහර පනත් හිර වෙලා තියෙන්නේ. සමහර ක්‍රමවේද දුර්වලයි. ක්‍රියාත්මක
කිරීම ඉතාමත්
මම විනාඩියක් අරන් ඉවර කරන්නම් සභාපතිතුමනි. ඉතාමත්ම දුර්වල තැනක තියෙන්නේ. ඒ නිසා අපි කඩිනම් කරන්න අපි දැන් වැඩපිළිවෙළක් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ දෙසැම්බර් මාස වෙනකොට ව්‍යාපෘති 6කට අදාළව තීන්දුව తీරන ගන්න. එකක් තමයි අදානි ව්‍යාපෘතිය මන්නාරමේ සුලං පුනරින් සහ මන්නාරමේ මෙගාවොට් 500ක සුලං බලාගාරය. ආයෝජන එන්නේ නැති වෙලාවේ ආයෝජකයා අපිට එලවන්න දාන්න බෑ. ඔවුන් සමග සාකච්ඡා කරලා මේ ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙළත් අවුරුදු දෙකක් ඇතුළත ඉදි කරලා අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පූණකරි ප්‍රදේශයේ සූර්ය පැනල මත මෙගාවොට් 700ක ව්‍යාපෘතියක්. සියඹලාම්ඩුයි අපි ටෙන්ඩර් කරා. ඒක දැන් අත්සන් කරන්න යෝජනා කරලා තියෙනවා මෙගාවොට් 100ක්. දේශීය සමාගම් දෙකක් එකතු වෙලා තියෙනවා. හම්බන්තොට මෙගාවොට් 150ක්. දේශීය සමාගම් 17ක් එකතු වෙලා ඒ යෝජනාව වෙවිලා තියෙනවා. මඩකලපේ ඔඩමාවඩි ප්‍රදේශයේ මෙගාවොට් 100ක ව්‍යාපෘතියක්. සාම්පූර් මෙගාවොට් 130ක ව්‍යාපෘතියක්. ඒ වගේම අපි අඳුනගෙන තියෙනවා මේක හැමතිස්සෙම අපිට භූමිය මත පමණක් කරන්න බෑ. අපිට තියෙන භූමිය තමයි ඉතාමත්ම සීමිත සම්පත. ඒ නිසා අපේ ජල තීරු එහෙම නැත්නම් අපේ අක්වෙරළ තියෙන සම්පත් පාවිච්චි කරලා මේ කටයුත්ත කරන්න වෙනවා. ඒකට අවශ්‍ය අනපනත්, ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් දැන් සකස් කරමින් යනවා ගරු මූලාසනේ සභාපතිතුමනි. ඒ අනුව අපිට ඉදිරි අනාගතයේ අපේ 70%ක් පුනර්ජනීය ඉලක්ක වෙත යන්නත්, ඒ වගේම අපේ රට බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය වීමත් වැඩපිළිවෙළක් වි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක අපිට දවසකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බොහෝ දෙනෙක් හිතනවා ඇවිල්ලා දවසකින් දෙකකින් බලාගාරයක් හදලා ගන්න පුළුවන් කියලා. නොරොච්චොලේ බලාගාරය හදන්න අවුරුදු 8ක් විතර සැලසුම් කරා. සාම්පූර් බලාගාරය අවුරුදු 6ක් සැලසුම් කරලා තමයි නැවතුනේ. එතන LNG බලාගාරය අවුරුදු 4මාරක් 5ක් තිස්සේ සැලසුම් කරගෙන ඉන්නේ. වික්ටෝරියා මෙවැනි ජලාශ සමනලව අවුරුදු ගණනාවක් ගිහිලා තමයි, දශකයක් පමණ ගිහිලා තමයි ඒ කටයුතු සිද්ධ වුනේ. ඒසම වේගවත් කරන්න නම් ඒකට පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍යයි. යන යන හැම යෝජනාවටම විරුද්ධ නොවි ඒ කටයුතු කරන්න ගියොත් අපිට ඊළඟ සංශෝධනයකට අපිට අන්නේ සහනය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් හැම අවස්ථාවකම අපිට යම් ලාභයක් තියෙනවා නම්, ලම් වැඩිපුර ආදායමක් තියෙනවා නම් ඒ ආදායමේ ප්‍රතිඵලයේ ප්‍රතිලාභය ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමි. විශේෂයෙන්ම අපි මම තව විනාඩි කීපයක් ගන්නවා මේ සභාපතිතුමනි. අවසන් කරන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. අපි දැන් විශේෂයෙන්ම පහුගිය කාලේ අලුත් පනත් ගෙනාව රෙගුලාස් හදුවා. දැන් මේ ඇහුවා බංකරින් ලයිසන් පිළිබඳව, ලුබ්‍රිකන් ලයිසන් පිළිබඳව. මේවට නීති තිබුණේ නැහැ. මේක තිබ්බේ ඇමතිවරයාගේ අභිමතය පරිදි ලයිසන් ලබා දීමේ ක්‍රමයක්. දැන් ඒක වෙනස් කරලා අපි අභිලාෂ කැඳවලා තමයි ලුබ්‍රිකන් ලයිසන් දුන්නේ. ඒක අපි තීන්දු කර අවුරුදු 3කට වතාවක් ඒක කැඳවන්න කැඳවලා බලපත්‍ර ලබා දීපු කට්ටිය ක්‍රියාත්මක කරලා තියෙනවා නම්, ඔවුන් මේ රටේ වෙළඳාම් කරලා තියෙනවා නම් ඒ 90 බල්ලි වල ඔවුන්ගේ රිනියුවල් එක දෙන්න කියලා. බංකරින් වලටත් අපි දැන් නීති පද්ධතියක් හදමින් යනවා. අවශ්‍යතාවය හඳුනා ගන්න ඕන. හැබැයි බංකරින් ලයිසන් ඉෂුව කිරීමේදී අපේ අමාත්‍යාංශයට තියෙන්නේ ඇත්තටම අත්සන් කිරීම විතරයි. නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එක ඉල්ලීවෙන්නේ වරාය අධිකාරියෙන් මීපයකින් මෙන්න මේ ආයතනෙන් ආවට පස්සේ තමයි අපිට නොදී ඉන්න බෑ. ඒ ආයතනෙන් කිව්වම කිසිම විරෝධතාවයක් නැහැ කියලා අපේ අමාත්‍යංශයට නොදී ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ වගේ ඒවා අපි නිවැරදි කරගෙන යනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම කිරියල්ල මන්ත්‍රීතුමාත් මතු කරා අපේ මන්ත්‍රු දීර්ඝ කාලයක් තිස්සේ අපෙන් අහපු දෙයක් තමයි සූර්ය පැනල වැඩපිළිවෙල ආගමික සිද්ධාස්ථාන රජයේ ගොඩ නැගිලි. යම් ප්‍රමාදයක් තිබුණා අපිට ඉන්දියානු රජයේ ලැබිච්ච ණය ආධාර මත ඩොලර් මිලියන 100ක ආධාර ණය මත තමයි මේ කටයුත්ත කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙලා තිබුණේ. යම් ප්‍රමාදයක් තිබුණා ණය ලැබීමේදී මීට සති දෙකකට පෙර තමයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අපිට දැනුවත් කරේ. දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි දැන් ඒක ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. මූලික අධියරේ ආගමික සිද්ධාස්ථාන 4500ක් හඳුනාගෙන තියෙනවා, සර්වේ කරලා තියෙනවා. ඊට අමතරව ආගමික සිද්ධාස්ථාන 27000ක් තියෙන ඔක්කොම. ඒතර අපි සුනිත් ප්‍රසාද්ශක්ති අධිකාරිය අපේ ඉන්දික අනුරුද්ධ ඇමතුමා එතුමාට විවක්කීමක් දුන්නා මිලියන 200ක් පාවිච්චි කරලා තව ආගමික සිද්ධාස්ථාන 800ක් වෙනම යන්න කියලා අඩුම භාවිතාව තියෙනවා. ඊට අමතරව බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් තවත් ඩොලර් මිලියන 10ක වැඩපිළික් කරනවා. ඊට අමතරව ජාතික පාසල්, විශ්වවිද්‍යාල සියල්ලම, ඊට අමතරව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඩිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සියලුම යුද හමුදා කඳවුරු, ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන, මෙවැනි රාජ්‍ය ගොඩනැගිලිත් මේ ඩොලර් මිලියන 100ක ණය මුදල තුල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරගෙන යන්න අපිට පළවෙනි අධ්‍යයන මාස 3ක් විතරයි, අවුරුද්දක් විතර වගේයි අපිට මේක ක්‍රියාත්මක කරගෙන යන්න. ඊට අමතරව අපි දැනට පෞද්ගලික ආයෝජකයන්ටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් ඌව පළාත් සභාවේ හැම සම්පූර්ණ ගොඩනැගිලි ටික පෞද්ගලික ආයෝජකයන් පළාත් සභාවත් එක්ක ගිවිසුම් ගත වෙලා යනවා සූර්යපැන්. එහෙම තියෙනවා නම් කවුරු හරි යෝජනාවක් තියෙනවා නම් අපි බාර ගන්නවා ඒවා. බාරගෙන ඒ අවශ්‍ය පහසුකම් සැපීමේ කටයුත්ත අපි සිදු කරනවා කියන එකත් මතක් කරමි. විශේෂයෙන්ම ගරු මුලසේ මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, විදුලි බල පනත පිළිබඳව මම හිතන්නේ කිසිවෙක වැරදි විදිහට සිටිය යුතුයි කියලා. මේ අවුරුදු 25ක් 30ක් කතා කරපු දෙයක්. අවුරුදු 25ක් 30ක් තිස්සේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න, විනිවිදභාවය වැඩි කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර වැඩි කරන්න, පෞද්ගලික සහභාගිත්වය වැඩි කරන්න, මේවයින් පමණයි ලෝකයේ හැම බලශක්ති කඳ රටකම මේ කටයුතු කරලා තියෙන්නේ. ඉන්දියාව එකත් කරලා තියෙනවා. අපේ අසල්වැසි රටවල් හැම එකක් මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. යුරෝපේ රටවල් ගිහලා තියෙනවා. සබ් බිය විය යුතු දෙයක් නෙවෙයි. නමුත් අපිට අවශ්‍ය දේවල්. දැන් සිස්ටම් කන්ට්‍රෝල් එක 100%ක් රජයේ පාලනය යටතේ. ඒ වගේම හයිඩ්‍රෝ කියන එක 100%ක් අපේ රජයේ පාලනය යටතේ.
අවස්ථාවකට
තමයි යෝජනා කරලා තියෙන්නේ. අපි මේ පනත ජනවාරි මාසය ඇතුළත සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම තවත් ප්‍රශ්න මතුවෙනවා ඉදිරියේදී සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි රමතුමනි. මීළඟට ගරු ධර්මසේන විජේසිංහ මන්තුම ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි, ගරුණීය කාර්යක සභා සභාපතිතුමනි, විදුලි බල හා බලසස්සී අමාත්‍යංශය යටතේ අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම ගැන මම සතුටු වෙනවා. ගරු මුලසනේ සිටින මන්ත්‍රීතුමනි, කෙටි කාලයක් තුළ විදුලි බිල කීප වතාවක්ම වැඩිවීම නිසා සුළු
පරිමාණ
සුළු හා මධ්‍ය පාන
මොකද්ද මේ මන්තුමා මොකද්ද?
அமைச்சரவர்களே, இன்னொரு வேண்டுகோளை கொடுக்கிறேன். எங்கட கிராமங்களில் கரண்ட் இல்லாமல் கிராமங்கள் இருக்கு. அங்கே அதிகாரிகள்ட்ட கேட்டால் சொல்கிறாங்க என்னென்னா அதுக்கான பொருட்கள் வரையலன்ட்டு சொல்கிறாங்க. பதிலை கொஞ்சம் கவனத்தில் எடுத்து செய்தீங்கன்னா கன கிராமங்கள் கரண்ட் இல்லாமல் இருக்குது, கேட்டால் பொருட்கள் இல்லைன்னு சொல்லி சொல்கிறாங்க.
கரு சபாபத்துமணி, தம் மே அவுருத்த ஆரம்ப வினக்கடு திபுனா ඉල්ලීම් 35000ක් තිබුණා කනෙක්ෂන්ස් ලැබිලා නැහැ කියලා. දැන් ඊයේ වෙනකටේ 35000ම අපි ලබා දීලා ඉවරයි. ඒතර අලුතෙන් යම් කිසි පුද්ගලෙක් ඉල්ලීමක් කරලා තියෙනවා නම් ඒක අපිට දෙන්න බාධාවක්, එහෙම බාධාවක් නැහැ. හැබැයි බොහෝ දෙනෙක් අපිට ඉල්ලන්නේ අර කනෙක්ෂන් ෆී එක ගෙවා ගන්න බෑ නොමිලේ ලබා දෙන්න කියලා. අපි තේරෙනවා මේක විශාල මුදලක් තියෙනවා. ඒ නිසා අපි විදුලි බල මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා. දැන් අධ්‍යක්ෂක මණ්ඩලයේ පිළිබඳව තීන්දුවක් කරන් තියෙනවා. එක සැරේ ගෙවන්න බැරි නම් විදුලි සම්බන්ධතාවයකට කොටස් වශයෙන් ගෙවලා සම්බන්ධතාවය ලබා ගන්න ක්‍රමවේදී. ඒක අපි දැන් ඉක්මනට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අර ඩිස්කනෙක්ෂන් වෙන එකෙත් ගරු සභාපතිතුමනි තිබුණා
රුපියල් 3000ක් අය කරගන්නවා ඩිස්කනෙක් කරලා රීකනෙක් කරන්න. සමහරුන්ගේ රුපියල් 1000යි බිල රුපියල් 500යි බිල ඒ ඩිස්කනෙක් කරත් රීකනෙක් කරන්න 3000යි. දැන් අපි ඒක වෙනස් කරන්න කියලා තියෙනවා ඊයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ඒක වෙනුවෙන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණය අර බිලේ ප්‍රමාණයට හෝ යන වියදමට පමණක් සීමා කරලා ඒ කටයුතු කරන්න කියලා මම හිතන්නේ 3000 ප්‍රමාණය අඩුමතරමේ 1000 සීමාවටවත් 2000ට අඩු ගන්නටවත් ඒක අඩු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අරක අපි ගෙවීමේ ක්‍රමයට අපි හදලා දෙන්න බලන්න.
හරි බොහොම ඉස්සර මන්තුමනේ ධර්මසේන මන්තුමා.
ගරු මන්ත්‍රීතුමනේ ගරු අමාත්‍යතුමනේ කෙටි කාලය තුල කීප වතාවක්ම විදුලි බිල වැඩි වීම නිසා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වගේම ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් ඉතාමත් අසීරු තත්ත්වයට පත්වලා සිටිනවා. මේ අය මේ අසීරු තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ඔබතුමා යම් වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳයි කියන විශ්වාසය මට තියෙනවා. මේ වෙනකොට ගම්මානවල ඉතාමත් දිලිඳු පවුල් එවැගේම කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයන්ගේ විදුලි විසන්ධි කිරීමේ වැඩපිළිවෙල කියලා තමයි එක මාසත් තුලවත් බිල නොගෙවුවොත් විදුලියේ විසන්ධි කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. මම විශේෂයෙන් ඉල්ල සිටිනවා ව්‍යාපාරිකයන් කර්මාන්ත කරුවන් වගේම මේ අසරණ පවුල්වල මම හිතන්නේ සම්මුද්දිලාභීන් වගේ අසරණ පවුල්වල ආයක විදුලිය විසන්ධි කරාට කෙරුවම ආපහු නැවත ලබා ගැනීම ඉතාමත්ම අසීරු තත්වයකට පත් වෙනවා. අනේ ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ල සිටිනවා අඩුතරමේ මාස 3කවත් කාලයක් මේ අසරණ පවුල්වලට විදුලිය විසන්ධි නොකර ගෙවීම් කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. මේ වගේ ඒ වගේම මේ 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 අසරණ වෙලා සිටින මේ ආය ගම්වල විශේෂයෙන් ගම්වල අඩු ආදායම් ලාභින් හරිම අමාරුවෙන් තමා නිවසක් තනාගන්නේ. රටේ දසාතේ ණය වෙලා තනාගන්න නිවසට විදුලිය ලබා ගන්න ගියාම අද විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ 2023 ලබනකොට 22 අවුරුද්දේ රුපියල් 22000ක් ලබා දීලා විදුලිය ලබා ගන්න තිබුණු අවස්ථාව මේ වෙනකොට 51000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අසරණ පවුලකට මේ දුප්පත් පවුලකට සම්මුද්ධි ලාභියෙකුට මේ 51000 ගෙවලා විදුලිය ලබා ගන්න හැකියාවක් ඇත්තෙම නෑ ගරු ඇමතිතුමනි. මේ අයට යම්කිසි සහන ක්‍රමයකට විදුලිය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. මීට පෙර තිබුණා විදුලිවල මණ්ඩලය මගින් විදුලිය ලබා දීමේදී ණය පහසුකම් යටතේ විදුලිය ලබා දෙන්නේ. විදුලි බිලෙන් අය කරගන්න විදුලිය පාවිච්චි කරන අවස්ථාවේ විදුලි බිලියට එකතු කරලා ණය වාරිකය එකතු කරලා ණය අය කරගන්න ක්‍රමවේදයක් තිබුණා. අද ඒ ක්‍රමවේදයක් නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සම්මුද්දිලාභීන්ට සහන මිලට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. අද ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභාව තුලින් 60-40 ආධාරයට තියෙ. මම හිතන්නේ 100-40යි පාරිභෝගිකය ගෙවන්න අවස්ථාවේ තිබුණේ 60ක් පළාත් සභාවෙන් ගෙවලා මේ පාරිභෝගිකයට විදුලිය ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. අද පළාත් සභාව ක්‍රියාත්මක නොවන නිසාද මම දන්නේ නැහැ. පළාත් සභාව තුලින්වත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විමධ්‍යගත මුදල් මන්ත්‍රීවරුන් ලබා දෙන අවස්ථාවලදී විමධ්‍යගත මුදල් වලින් මේ අසරණ පවුල් වලට නැත්නම් සම්මුදිලාභී වෙන්න පුළුවන් ඊරත් අසරණ පවුල් වෙන්න පුළුවන් ඒ අයට විමධ්‍යගත මුදල් වලින් විදුලිය ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණා. අද විමධ්‍යගත මුදල් ලබා නොදෙන නිසා ඒ වැඩපිළිවෙලවත් ක්‍රියාත්මක කරන්න බැහැ. අන්න ඒ නිසා මේ ගම්වල ජීවත් වෙන සමුද්දිලාභීන් වගේම ඊටත් මොනවමත් ආධාරයක් නොමැතිව ජීවත් වෙන අසරණ පවුල් විශාල රාශියක් තියෙනවා. ඒ පවුල් තෝරාගෙන හරි මේ අයට විදුලිය ලබා ගන්න. මේ අයගේ පාසල් යන ළමයි ඉන්නවා, වයෝවෘද්ධ දෙමාපියන් ඉන්නවා මේ නිවෙස්වල. තාමත් කුප්පි ලාම්බුව පත්තු කරගෙන නැත්නම් ඉටිපන්දමක් පත්තු කරගෙන ජීවත් වෙන පවුල් අඩු තරමේ අපේ ප්‍රදේශය ගත්තොත් වසමකට 5-6ක් හරි තියෙනවා. අන්න නිසා ඒ පවුල් ගැන හිතලා බලලා ඔබතුමා මේ අසරණ පවුල් වලට විදුලිය ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි කර්මාන්ත කරුවන්. මේ වගේ අපි දන්නවා 2022-21 අවුරුදු වල 102,000ක් තොග සැපයුම් ගත්ත කර්මාන්ත කරුවෙක් බිලක් ගෙවුවා නම් අද මේ වෙනකොට ගරු අමාත්‍යතුමනි, මුලාසනේ සිට ගරු මන්ත්‍රීතුමනි, අද මේ වෙනකොට 106 දක්වා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මම දන්න බිලක් එනවා 102,000ක් 2.45ක් ආපු බිල අද 6,10,000ක් විතර ගෙවන්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසා සමහර අවස්ථාවල වරින් වර මාසෙන් මාසෙ විසන්ධි කර කර ආපහු ඒවට අවශ්‍ය මුදලුත් ගෙවාගෙන තමයි ආපහු විදුලිය ලබාගෙන තමයි කර්මාන්ත කරගෙන යන සිද්ධ වෙලා තියෙන්නේ. සා මේ කර්මාන්ත කරුවන් ගැනත් හොයලා බලන්න. විශේෂයෙන් මම ඉල්ලා තියෙන්නේ ගම්බද ජීවත් වෙන දුගීම දුප්පත් ජනතාව ගැන. ඒ අයට නම් විශේෂ සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, අපි අලුතින් කර්මාන්ත ශාලාවක් පටන් ගන්නකොටත් ඒ කර්මාන්ත සඳහා තොග සැපයින් ලබා ගැනීමේදී විශාල මුදලක් ට්‍රාන්ස්ෆෝමරයක් වෙන් කර ගැනීමේදී ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සහනයත් ඒ ට්‍රාන්ස්ෆෝමරයක් වෙනුවෙන් ගෙවන්න ඕන මුදලත් අඩු කරලා මේ කර්මාන්ත දිරිමත් කරොත් මේ දැන් පසුගිය දැන් අපි 2020-21 කාලවල කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවකෝ යම්කිසි ප්‍රමාණයක් අද 150-40 දක්වා වගේ ඒ කර්මාන්තවල සේවය කරන ඒ සේවක පිරිස් අඩු වෙලා තියෙනවා. මේ විදුලි බිල ප්‍රශ්නයත් ඒකට එක දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සා මේ සියලු දේ ගැන හිතලා බලලා මේ අයට සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර දෙන්නේ කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ. මට අවස්ථාව ලබා දීම සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
හරි, බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මීළඟට ගරු කනකහෙරත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුති ගරු මුලාසන ආරුඩ සභාපතිතුමනි. විශේෂයෙන්ම අද සතුටට පත් වෙනවා මේ අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව. අද අපි සියලු දෙනාටම විශේෂයෙන්ම විපක්ෂයට අමතක වෙලා තියෙන කාරණාව තමයි පසුගිය වර්ෂයේදී අපේ රටේ පැය 12-13ක් ඊටත් වඩා වැඩි කාලයක් විදුලි කපලා තියෙනකොට ඒ වගේම පෙට්‍රෝල් ඩීසල් පොලින් තියෙන එක වෙනස් කරලා අද වෙනකොට මේ ඉතාමත් කාර්යක්ෂම ලෙස මේ සේවාව ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම QR කේතය හඳුන්වා දීම තුලින් මම හිතන්නේ ඒක අපි පෙට්‍රෝල් පෝලින් ටික අපේ රටේ නැති වුණා පමණක් නෙමෙයි, අපි අපේ රටේ තාක්ෂණය පිළිබඳ ජනතාවට හඳුන්වා දීමක් හැටියට තමයි මා දකින්නේ. ඩිජිටල් කරන්නේ මූලාරම්භය හැටියට මා දකිනවා. විශේෂයෙන්ම ජනතාවගේ තිබ්බ බිය, ඒ සඳහා තිබ්බ ඒ සංකීර්ණයි කියන ඒ සියල්ලක් නැති කරන්න මේ QR කේතය භාවිතා වුණා. ඒ නිසා විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාට මේ අවස්ථාවේදී අපේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ලෙකෝ ආයතනය මගින් දැනටමත් ඊ බිල්පත් ඊ යෙදවුම් පද්ධතියක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම මේක මුළු රටේම ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් හැටියට මා දකිනවා. ඒ වගේම තමයි සුහුරු මනු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණාවක්. අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ තාක්ෂණයත් සමග ඉදිරියට යද්දි විශේෂයෙන්ම අපි සුහුරු නගර බවට පත්කරන්න යම් යම් කලාප බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි විදුලි බල මණ්ඩලයත් ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය ඇතුළු අපි ජනතාවට ලබා දෙන සේවාවන් මේ සුහුරු නගරයේදී ඒ සුහුරු මනු ඇතුළු ඒ තාක්ෂණය භාවිතා කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරි කාලයේදී විදුලි බල මණ්ඩලය සමග සම්බන්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන්ම එතුමාව අගය කරනවා. ඒ වගේම තමයි තෙල් වෙන්දේසිය සඳහා දැන් භාවිතා කරලා නොයෙකුත් චෝදනා තියෙනවා. ඉතින් මේ වෙන්දේසියේදී ඩිජිටල් කරන ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ දැනටමත් වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා ඒ වැඩසටහනත් අපි අගය කරනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන අපේ අමාත්‍යතුමා සහ රාජ්‍ය අමාත්‍යතුමන්ලා දෙපළත් මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න ඕනේ අපිට අපේ ඇත්තටම අද මේ සියලු දෙනාම සඳහන් කරපු ආකාරයට මේ වැඩපිළිවෙලත් සමග ජනතාවට යම් තාක් දුරකට විදුලි බිල නිසා විශේෂයෙන්ම අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. එතකොට අර ඉදිරි කතා කරපු මන්ත්‍රීවරයා සඳහන් කරපු ආකාරයට පසුගිය වසර කීපයක තුලදී අර සමෘද්ධිය මට්ටමෙන් ඒ සහනාධාර ලබා දුන්න කටයුතු කරා. සමහර කයට විදුලිය ලබා ගන්න ඒ සඳහා ගෙවන්න ක්‍රමයක් නැහැ. ණය ක්‍රමයක් හෝ හඳුන්වා දීම ඉතාමත් වැදගත් කියනක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි විදුලි බිල අඩු කරන්න හැකියාවක් නැහැ. නමුත් යම් කිසි කණ්ඩායමකට විශේෂයෙන්ම අපහසුතාවයෙන් ඇති කණ්ඩායම් වලට ඒ සහන ලබා දෙන්න කටයුතු කරොත් ඒක ඉතාමත් වැදගත් කියනක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී එතුමාත් සඳහන් කරා මේ විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන වලට සූර්ය කෝෂ ලබා දීමේ වැඩසටහන. මේක ඉදාමත් වැදගත් කාරණාවක්. මේ වැඩසටහන ඇත්තටම අවුරුදු 4-5කට කලින් අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරා. නමුත් අද වෙනකොට ඒ සියලුම විහාරස්ථාන වල තියෙන සූර්ය කෝෂ ටික වැඩ කරන්නේ නැහැ. ඒක හදපු ඒ සමාගම් දැන් හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපි අද ආරංචියක් ලැබිලා තියෙනවා. අමාත්‍යාංශයෙන් තීන්දුවක් අරන් තියෙනවා කියලා මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන විහාරස්ථානවල තියෙන සූර්යකෝෂ නිසා අලුතෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන්නේ නැහැ කියලා. ඒක නිසා විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරනවා එහෙම කරන්න එපා. දැනට තියෙන සියල්ලක්ම අක්‍රිය වෙලා තියෙන්නේ. ඒක අලුත් වැඩියා කරන්නත් බෑ. ඒක නිසා ඒ කෑගල්ල දිස්ත්‍රික්කයට ඒ සියල්ලක් ලබා දෙන්න කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද හැම කෙනෙක්ම කතා කරනවා විපක්ෂයේ නොයෙකුත් ආකාරයේ චෝදනා කරනවා. නමුත් අපි මේ අපේ විදුලිය බලශක්තිය තිකරද්දී විශේෂයෙන්ම ඒ සඳහා අද බලශක්තිය සඳහා ප්‍රභවයන් රාශියක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. පසුගිය කාලේ තිබ්බ ප්‍රධානම අර්බුදය තමයි ඒ තෙල් ටික ගේන්න බැරි වෙලාවට අපිට ඒකට අර්බුද ඇති වුණා, ගැටලු ඇති වුණා. ඒක නිසා අද අපි පුරජන්දීය බලශක්තියට යා යුතුයි. ඒ වැඩසටහන අදටත් ආරම්භ කරන එක පිළිබඳව අපි විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව පුනර්ජන්නීය බලශක්ති වැඩසටහන මූලික කරගෙන තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපි කියනවා විශේෂයෙන්ම අඩු වියදමකින් අපිට දැන් එක පැත්තකින් කතා කරොත් න්‍යෂ්ටික බලය ගැන කතා කරනවා. න්‍යෂ්ටික ඒ විදුලි බලය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන්න තුන අපි දැනටමත් පරක්කු වැඩි. අපි හැමදාම නවීන තාක්ෂණය එනකොට ඒකට පරක් වෙලා තමයි අපි වැඩ පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පරක් වෙලා හරි දැන මේක ආරම්භ කරන එක වැදගත් වෙනවා. මම හිතන්නේ කෙටි කාලේ ඉන්නව LNG බලාගාර ඇති කරන්න, එහෙම නැත්නම් බලාගාර වලට LNG ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එක ක්‍රියාත්මක කරනවා වගේම ඉදිරි අනාගතය ගැන හිතලා කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි හිතනවා ගරු අමාත්‍යතුමා තීන්දුව තීරණ ගන්න නිසා බය නැතුව මේකට අත ගහන්න කියනක අපි සඳහන් කරන්න ඕනේ. දැන් නැස්තික විදුලිය ලබා ගන්න ලෝකයේ අනිත් රටවල් බැලුවාම රුසියාව, ඇමරිකාව, චීනය සියල්ලක් තියෙනවා වගේම ප්‍රංශයේ තමයි මම හිතන්නේ වැඩියෙන්ම රියැක්ටර්ස් 58ක් පමණ තියෙනවා. ඒක විශාල ඒ ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒකෙදී අපි ඒ තාක්ෂණය යම් තාක් දුරට පරක් වෙලා තියෙනවා. නවීන තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. මම හිතන්නේ ඉදිරියේදී මේකේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීම කරද්දී අපි නවීන තාක්ෂණයත් සමග යන ඒ නැස්ටික විදුලිය ලබා ගැනීමට කටයුතු කරන එක වැදගත් වෙනවා. අද බැලුවොත් එහෙම කොරියාව නවීන තාක්ෂණය භාවිතා කරනවා. ඒ එවැනි ඒ නවීන තාක්ෂණය භාවිතා කරලා කටයුතු කිරීම වැදගත්. දැනටමත් මම හිතන්නේ ඒ සඳහා වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. පළවෙනියටම තමයි තියෙන්නේ අපේ පරමාණු බලශක්ති අධිකාරී එහෙම නැත්නම් ඒ පනත වෙනස් කිරීම. රෙගුලාසි වෙනස් කළ යුතුයි. ඒ රෙගුලාසි වෙනස් කළා මේ වැඩසටහන ආරම්භ වෙන්න තව අවුරුදු 5ක් යයි, 6ක් යයි, 7ක් යයි. නමුත් අපි අනාගතය ගැන හිතලා කටයුතු කරන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම තමයි හයිඩ්‍රජන් සැලැස්ම. පසුගියදා එලි දැක්වා. ඒක අපි ඉතාමත් වැදගත් කාරණාවක්. මේකෙදී අද තාක්ෂණය හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ග්‍රීන් හයිඩ්‍රජන් කියන එක බොහෝ රටවල් වල ආරම්භ කළා නෑ. රටවල් 30ක් පමණ තමයි මේ සඳහා දැන් වැඩ කටයුතු සැලසුම් හදාගෙන යන්නේ. මේ තාක්ෂණය තාම ආරම්භ වෙලා නැහැ. තව අවුරුදු 10ක් යයි. නමුත් අපි ඒ 10 යනකම් බලන් ඉඳලා බෑ. බස් එක යනකම් බලන් ඉඳලා බෑ. අපි දැම්මම ඒ වැඩසටහනට ආරම්භ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා දැනටමත් ඒ සැලැස්ම ගොඩනැගීම කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒකෙදී අපිට ඇත්තටම අපේ සූර්ය බලශක්තිය තියෙනවා. අපේ ඒ වගේම දැන් ගත්තොත් එහෙම ජල විදුලියේ 128ක් පමණ තියෙන, තාප විදුලියේ 26ක්, ගල් අඟුරු 135ක්, ඒ වගේම සුළං තියෙන 105ක් පමණ. ඉතින් ඒ වගේම සූර්ය පැනල් තියෙන 106ක් පමණ මං හිතන්නේ නිවැරදි. ඉතින් මේ ප්‍රමාණය අපි වැඩි කරන්න ඕනේ. පුරජන්නීය බලශක්තිය වැඩි කරන්න ඒ සඳහා කටයුතු කරන්න ඕනේ සමහරක් අවස්ථාවන් වලදී ගැටලු තියෙන්න පුළුවන් නමුත් අපි හිතනවා විශේෂයෙන් අපි විදුලි බල මණ්ඩලයට එහෙම නැත්නම් සුනිත්‍ය බල අධිකාරියට අපි ඉල්ලීම කරනවා මේ සඳහා විශාල ආයෝජක වෙනවා ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න ඉතාමත් කටයුතු ලබා දෙන්න කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා ඒක නිසා විශේෂයෙන්ම මේ සූර්ය කෝෂ සහ සුලන් බල බලය ඒ සඳහා බැටරි භාවිත කරනවා වෙනුවට අපිට හොඳම විකල්පය තමයි ග්‍රීන් හයිඩ්‍රජන් එහෙම නැත්නම් හරිත හයිඩ්‍රජන් කියන එක. ඒ නිසා අපි මේ නව තාක්ෂණයත් සමග ඉදිරියට යන්න පුළුවන් විශේෂයෙන්ම අපි ගෘහස්ත භාවිතයට නැමේ ප්‍රවාහණය සඳහා බලන්න පුළුවන් අපේ කර්මාන්ත හඳුනා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ අපිට අපරායනය කරන්න හැකියාව තියෙන එක නිසා අපි ඉදිරිය ගැන හිතලා ඔබතුමා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා විශේෂයෙන්ම එතුමාත් සමග කටයුතු කරන එතුමාටත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු දෙපොළටත් අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඉදිරි වැඩපිළිවෙලේදී අපේ මේ රට අපි බලශක්තිය මගින් අපිට අපනයන කරන්න හැකි වෙන ආකාරය ඉදිරි අනාගතයේ තව අවුරුදු 10ක් ගැන ඉදිරියට හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි රමාත්තුමනි.